මැතිතුමා
තනායකතුමනි, අපේ පාර්ලිමේන්තුවේ හිටපු කතානායකවරයෙක් ලෙස, මන්ත්‍රීවරයෙක් ලෙසත්, අමාත්‍යවරයෙක් ලෙසත්, ඒ වගේම අප රට මුස්ලිම් ජනතාවගේත්, ඒ වගේම සමස්ත සිංහල මුස්ලිම් දෙමළ ජනතාවගේත් ගෞරවයේ දිනාගත් නායකයෙක් හැටියට කටයුතු කළ එම්.එච්. මොහොමඩ් මැතිතුමාගේ විය පිළිබඳ ශෝක යෝජනාවට අපි එකතු වෙනවා. එම්.එච්. මොහොමඩ් මැතිතුමා දේශපාලන සමාජයේ පවතින විවිධ තත්ත්වයන් තුළ ක්‍රියාකාරියෙක් ලෙස දේශපාලනයට ඇදී ආවා. ඔහු වාමාංශික අදහස් දැරුවා ආරම්භයේ. ඔහු පළවෙනි නගර සභාවට පිවිසෙන්නට කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිතෙක් ලෙස තරඟ ඉදිරිපත් වීමෙන් ඒ අවධියේදී මේ රටේ සමාජයේ පැවතුණු අර්බුදකාරී තත්ත්වයන්ගේ විසඳුම් සොයා ගැනීම සඳහා අවශ්‍ය වූ වෙනස්කම් වෙනුවෙන් පෙනී සිටපු බව පැහැදිලිව පේනවා. ඒ වගේම එම්.එච්. මොහොමඩ් මැතිතුමා අපේ පාර්ලිමේන්තුවට පිවිසෙන්නට කලින් අපේ රටේ දේශපාලන සමාජ සාධාරණය වෙනුවෙන් පෙනී හිටපු මුස්ලිම් ජාතික නායකයන්ගේ ක්‍රියාමාර්ගවලට එක් වුණා. මේ පස්වෙනි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සඳහන් කරන කරුණුවලට අතිරේකව මම සඳහන් කරන්න කැමැති විශේෂයෙන් ටී.බී. ජය මැතිතුමා අපේ රටේ විශිෂ්ට මුස්ලිම් මැලේ ජාතික නායකයෙක්, නිදහස් සටනට සහභාගි වෙලා ඊට පෙරාතුව පසුව සර් රාසික් ෆරිඩ් කොළඹට නායකත්වය දුන් ප්‍රධානතම නායිකෙක්, ස්ටිබ්ලාඩි මණ්ඩාරනායක මැතිතුමාගේ රජය සමග අත්වල් බැඳගෙන කටයුතු කළා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ ෆලිල් කෆුර්, ජබීර් කාදර්, ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හලිමි ශාක් මැතිතුමා හා ඒ යුගයේ නායිකෙක් වූ බදුදීන් මහමුද් මැතිතුමාලා ආශ්‍රය කරපු නායිකෙක් හැටියට එම්.එච්. මොහොමඩ් මැතිතුමා විශාල දේශපාලන ජාතික අදහස් සම්භාරයක් නියෝජනය කරා. ඒ නිසාම ඔහු බොරල්ල මන්ත්‍රීවරය හැටියට පාර්ලිමේන්තුවට තේරෙනකොට සිංහල, මුස්ලිම්, දමිළ, බෞද්ධ හැම දෙනාගේම සහයෝගය දිනාගන්න පුළුවන් වුණු නායකයෙක් හැටියට ජයග්‍රහණය කරා විතරක් නෙවෙයි, ඉන් පසු කටයුතු කිරීමේදී මුස්ලිම් ආගමේ කටයුතු වලට වාගේම සිංහල බෞද්ධ ජනතාවගේ සංස්කෘතික හා ආගමික කටයුතු වලට සහය වුණා, හවුල් වුණා, සහභාගි වුණා. එවැනි ආදර්ශයක් ඔහු දීම නිසාම ඔහු ජනතාවගේ ආදරයට පත් වුණු මහජන නායකයෙක් හැටියට අපි කාගේත් ගෞරවයේ දිනාගත්තා. ඔහුගේ පුත්‍ර හුසෙයින් මොහොමඩ් මැතිතුමා අපේ නගරාධිපතිවරයෙක් හැටියට, වස්නායන පළාතේ මන්ත්‍රීවරයෙක් හැටියට, තානාපතිවරයෙක් හැටියට කටයුතු කරන්න හමු වුණා. ඒ වගේම ෂවුලාඩ් මැතිතුමා අපි ඉතාම කිට්ටුවෙන් ආශ්‍රය කරන මේ සහෝදරයන් ලංකා දේශපාලනයේ විවිධ අවස්ථාවලට ඉදිරියට ජනතා සේවය සඳහා පැමිණිය. ඒ වගේ මේ පවුලේ අනිත් දරුවන් ඒ ලෙස විවිධාකාරයේ සම්බන්ධකම් ඇති කරලා ජනතා සේවයටම උදව් වෙන ආදර්ශය විවිධ අංශවලින් අපි අගය කරන්න ඕනේ. මොහොමඩ් මැතිතුමාගේ ක්‍රියාමාර්ග එලෙස දායක වන්න මේ අයට පුළුවන්කම ලැබුණා. මොහොමඩ් මැතිතුමාගේ පවුලේ 12 දෙනෙක් හිටියා. ඉතින් කොයි තරම් සහෝදර සහෝදරියන්ගෙන් සමන්විත පවුලක ක්‍රියාකාරී දේශපාලනයෙන් ප්‍රධාන නායකයෙක් හැටියට කටයුතු කරන්න එතුමාට ලැබුණා. අවුරුදු 37 ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරා. ඒ හැම පාර්ලිමේන්තුවකම ඔහු අමාත්‍යවරයෙක් හැටියට, ඒ වගේම කථානායකතුමා හැටියට විශේෂයෙන් 89-94 කියන කාල පරිච්ඡේදයේ මහා වගකීමක් පැවරුණා. ඉතින් මම එකඟ වෙනවා නගරාධිපතිවරයා හැටියට විශාල සේවාවක් කොළඹ නගරෙට මොහොමඩ් මැතිතුමා ඉටු කළා. කොළඹ නගරේ අහිංසක දුප්පත් මිනිස්සු 20%ක් විතර ජීවත් උනේ විදුලිය නැතුව, වැසිකිළි නැතුව, ජලය නැතුව. මොහමඩ් මැතිතුමාගේ කාලේ මේ ප්‍රශ්නය සැහැල්ලු කිරීමට විශේෂ උනන්දුවක් දක්වපු මහනගර සභා කාල පරිච්ඡේදයේ බව සටහන් වෙනවා. එය ඔහුට ගෞරවය පමණක් නොවේ, ඔහුට අපි ඒ ඇතිවෙන පුණ්‍යමෝදනාවයි සියල්ල එතුමාට හිමි වෙන්න ඕනි. එතුමා ඒ අවස්ථාවේදී බැලුවේ නැහැ කාටද මේ කටයුත්ත කරන්නේ. තමා නගරයේ පුරවැසියන්ට එසේ කටයුතු කරන්න ලැබුණා. කොළඹ මහනගර සභාවේ පුරපතිතුමා හැටියට ගරු කතානායකතුමා කටයුතු කරා. ඔබතුමාගේ කාලයේ තොරතුරුේ වැඩ කටයුතු පිළිබඳව ඔබතුමාට දිනාගත්ත ඒ සහයෝගයේ ආදර්ශයට එක්සත් ජාතික පක්ෂයේ ශක්තිය විශේෂයෙන් කොළඹ නගරේ තැන්පත් කරන්න මොහමඩ් මැතිතුමා ඉටු කළ මෙහෙය මං හිතන්නේ එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙන් ඉතාම වැදගත්. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අරමුදේ අමාරුම වකවානුවක තමයි එම්.එච්. මොහමඩ් මැතිතුමා කථානායක ධූරයේ දැරුවේ. ප්‍රජාතන්ත්‍රවාදය ඉතාම භයානක තර්ජනයකට පත්වෙමින් තිබුණු එළියේ හදිසි නීතිය, එළියේ ඇඳිරි නීතිය පාර්ලිමේන්තුවේ රැස් වෙන කාල වකවානුවකදී කථානායකවරයෙක් හැටියට කොයි තරම් අමාරු තත්ත්වයක් තිබුණාද කියලා අප කවුරුත් දන්නවා. ඒ කාලේ කටයුතු කරපු අය හැටියට මට මතකයි එම්.එච්. මොහමඩ් මැතිතුමා ඇඳිරි නීති කාලේ අපේ මන්ත්‍රීවරුන්ගෙන් අහනවා, බොහෝ දෙනාට ආණ්ඩු පැත්තේ හිටියත් විපක්ෂ හිටියත් ප්‍රශ්නයක් තියෙනවා නම් මට ඇවිල්ලා කියන්න, එන්න යන්න ප්‍රශ්නයක් තිබුණා නම් කියන්න, ගෙවල් දොරවල් වල ප්‍රශ්නයක් තිබුණා නම් කියන්න. ඔව් කිසිවිටක බිය වුණේ නැහැ. දුරකථනය අරගෙන අදාළ පොලිසියට නියෝග කරන්න, මගේ මන්ත්‍රීතුමාට ගෙදර ආරක්ෂාවේට කරදරයක් කරන්න එපා, පල් මන්ත්‍රීතුමා මන්ත්‍රීතුමියලා මම හොඳින් දන්නවා, මන්ත්‍රීතුමියලාගේ කාරණාවල් ලෙසේ බලලා උදව් වුණා. ඒ ආදර්ශය ගරු කථානායකතුමත් අද මෝවිට කථානායකවරු හැටියට අනුගමනය කරන්න මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ විශාල පූර්වාදර්ශයක් භීෂණ කාලේ එතුමා මුණ දුන්නු අමාරු කාලේ, ඔබතුමා දන්නවා මුණ දුන්නු අමාරු කාලේ ඉතාම මැදිහත් වුණ කථානායකවරයෙක් හැටියට. ඒ වගේම එතුමා සෞදි අරාබියාව සමග, ඒ වගේම ඉස්ලාමීය මූල්‍ය බැංකුව ඇති කිරීම සම්බන්ධව අකින් මැතිතුමා සඳහන් කරා, එවැනි ජාත්‍යන්තර සම්බන්ධතාවයන් රාශියක් ගොඩනඟා ගැනීමට, ඒ වගේම අපේ රටට ප්‍රයෝජනයට පරිවර්තනය කරගන්න බොහොම නිර්මාණශීලී ඉදිරිය දැක්ව කර්තව්‍යයක් ඉටු කිරීම ගෞරවයෙන් සීකරන්න. මම විශේෂයෙන් එතුමාගේ නායකත්වයෙන් මමත් වර්තමාන අගමැතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා, ඒ වගේම ධර්මසිරි සේනානායක අභාපාරත් මන්ත්‍රි ඇමැතිතුමා ගියා අමාරු කාල පරිච්ඡේදයක ඉන්දියාවේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නිල සංචාරයකට බොහොම ගැටලු තිබුණු කාල පරිච්ඡේදයක එතුමාට අග්‍රාමාත්‍යතුමා හමුවන්න, රාජීව් ගාන්ධි මැතිතුමා හමුවන්න, ඒ වගේම දේශපාලන පක්ෂ නායකයන් සියල් හමුවන්න අවස්ථාව අපිට සලසා ගන්න එම්.එච්. මොහමඩ් මැතිතුමා ඒ අවස්ථාවේදී විවෘතව සාකච්ඡා කළ ආකාරයේ මේ වෙලාවේ තාම ගෞරවයෙන් එතුමාට සිහිපත් කළා. ඉන්දුලංකා මිතුදම ආරක්ෂා කර ගැනීම සඳහා එතුමාගෙන් ඉදිරි යුතු කාර්යශ කිරීමට සර්වපාක්ෂික නියෝජිත පිරිස ඉන්දියාවේ පාර්ලිමේන්තුවට ගෙන යාමේ මං හිතන්නේ තාම වැදගත් වගකීමක් ඒ අවස්ථාවේ එම්.එච්. මොහමඩ් මැතිතුමා ඉටු කළ ආදර්ශය සිහිපත් කරන්න ඕනි. ඒ වෙලාවේ අපි රජීව් ගාන්ධි මැතිතුමා හම්බෙන්නේ අඬ ඔන්න මෙන්න තිබෙලා, මම ඒකත් සඳහන් කරන්න ඕන අපේ මන්ත්‍රී කණ්ඩායමේ ගැටලුවක් ඇති වුණා. ඒ ගැටලුව නිසා අපිට වෙලා වෙනස් කරගන්නත් සිද්ධ වුණා. මොහමඩ් මැතිතුමා රජීව් ගාන්ධි මැතිතුමාට දුරකථනයෙන් කතා කරව අවස්ථාව අපි ප්‍රමාද වෙලා ටිකක් එනවා. නමුත් මං හිතන රජීව් ගාන්ධි මැතිතුමා දන්නා ඇයි ප්‍රමාදය මෙතන ඇති වුණේ කියලා. නමුත් ඒ කිසිවක් නොකිය පස්සේ යලිත් සුවදව තේපෙන් බිවි රජීව් ගාන්ධි මැතිතුමා සමඟ ඒ මන්ත්‍රී කණ්ඩායමේ සාකච්ඡාව ඉටුකළ අවස්ථාව ඉතාම ගෞරවයෙන් සිහිපත් කරන්න කැමති. ඒ වගේම මුස්ලිම් ජනතාව යාපනයෙන් පළව හරින දවසේ මට මතකයි අපි කැඳෙව්වා මුන්ටාස් මහල් එකට. මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් සිහිපත් වෙනවා. ඒ අවස්ථාවේ මුන්ටාස් මහල් එකට පව්වදා රාත්‍රී කැඳවලා ඉතාම වේදනාවේ යාපන මුස්ලිම් ජනතාව බඩු කරත්තවල දාගෙන යන්න වෙලා තිබෙනවා. මේකට මැදිහත් වෙන්න ඕනේ අපි පක්ෂභේදයන්ගෙන් තොරව කියලා සියලු දෙනාව එදා රංජන් විජයරත්නමැතිතුමා ඇමතිවරේ කැටිටතන්ට ආවා. සාකච්ඡා කළා මේ ජනතාවගේ ආරක්ෂාව පළමුව, මේ ජනතාවගේ දේපොළ ආරක්ෂා කර ගැනීම දෙවනුව, ආදී වශයෙන් කටයුතු කළ යුතු ආකාර. ඉතින් ඒ නිසා එම්.එච්. මොහමඩ් මැතිතුම කථානායකතුමා හැටියට තමන්ගේ කථානායක ධූරය පමණක් නොව එය ඇති කළ හැකි ජනතාව වෙනුවෙන් වූ සේවාව පිළිබඳව මැදිහත් වුණා. මම දීර්ඝව කතා කරන්නේ නැහැ. ඒවා අපිට සිහිපත් වෙනවා. එහි දොන් කාර්යය අදත් ඇසෙනවා. එදා මුන්ටාස් මහලෙහි කරපු සාකච්ඡාව සමහර විට අදත් හමාර වෙලා නැති නිසා. ඒ නිසා ඉතාම මම තව එක කාරණාවක් සිහිපත් කරන්න කැමතියි. එතුමා as the honorable speaker, one of the most important judgments he made from the chair, that was in relation to commission of inquiry into the abduction and murder of Richard Soysa, ruling on a point of order. They recorded on the 18 December 1990. It's a very important order he gave. It's a lasting order from the chair. I don't want to read the entire order. Issue was whether a motion given by the opposition at that time is valid or not. There was a debate in the House. The government objected to, as there was some inquiry before courts and there was objections raised or debate. Honorable Prime Minister would remember. It is a recorded important order from the chair. In that, he finally held. I would like to just quote a few sections of regarding the second argument, the Honorable Leader of the House. I have taken note of a ruling given by my predecessor, Honorable Albert F. Pieris, regarding this matter. However, over the years, the accepted practice of the House, supported by successive speakers, has been that Standing Order 78 cannot be construed to include the Attorney General. Then he goes on, the right and supremacy of Parliament to debate almost all matters brought before it is unfettered right that should be safeguarded at all times. However, I do take cognizance of the fact that there is self-imposed restriction on the freedom of the House to debate any matter by the principle of sub judice, which has been enshrined in Standing Order 84.5. I have also borne in mind two other salient points that which were adduced by honorable members of the opposition. Firstly, it is that the right to debate any matter before the House should not be fettered merely because at some point of time matter could be brought before courts by a plain being filed in civil action, which could be done even with the idea of thwarting the freedom of discussion in the House. Thus, I feel I should not be permitted, and I would like to zealously safeguard the rights of the House in this matter. The second point is that this case had created for it a great degree of importance in the country. Now, this was an order given from the chair because Richard Soysa's abduction became a national discussion. Here the Speaker gives an order in this manner. Then I also submitted a reference, and his order says, I agree with the submission made by Mr. Dinesh Gunawardhan that the substantial part of the motion calls upon His Excellency the President to appoint a commission of inquiry. What precedes it are several recitals that give the reason for the motion. They are severable from the motion. which can stand without them. The motion can stand without them. Devani Baradura Vagakim Garu Kathanayakavare hatiyata Mahajanana Mantriyavarunge Parliamentu Rate Katayutu Sandaha MH Mohammed Methituma Katayutu Kara Siddhiya Sipat Karamin Ekapada Vipakshi Anith Deshapalana Paksha Vasudevanayakara Methituma Communist Pakshi Vimal Viransama Methituma Ape Pivitru Helawune Pakshi Wagema Praja Sri Lanka Podujana Peramuna Wenuwen Mantri Kandayam Wenuwen Siyalu Dena Me Adahas Ekkaranni Kiyala Illanawa
Agata Enne Gulla
Itama Mitras Mitrashili Itama Suhada Ita Cham Kenek MH Mohammed Methuna Etuma Balen Iwathwela Mantri Kamen Iwathwela Pasuge Upandinet Api Giya Balanna Ewenne Bohoma Cham Akaget Aadare Dinagat MH Methituma Me Parliamentuwa Sada Sihipat Karanawa Athi
Garu Agramathyathuma
Garu Kathanayakathumani Hitupu Kathanayaka MH Mohammed Methituma Pilibandama Wacana Swarupayak Katha Karanta Balaporuththu Wenawa Etuma Deshapalana Charithayak Bawata Patthune 1956 Dashakedi Etuma Attha Wasenma Etumat Etumage Pawulath Kolamba Hitupu Pradhana Pele Welanda Vyaparika Pawulak Visheshayenma etumage piyage piya etuma deshapalanata athullune communist pakshe mama dannna hatiyata me etexat jathika pakshayata bandila api yalit jaya jawadara mahathumayata te kolambath me pakshet 56 parajayen passe api pratisangvidhanaya karana avasthawedi etuma idiriyata aawa etuma nagaradhipati una mata vishesha balayak e pradeshaye thibuna 1965 etuma පාර්ලිමේන්තුවට ආවේ අවස්ථාවේදී එතුමා එවරම්ම ඇමතිකමක් ලබා ගන්නට එතුමාට වාසිය ලැබුණා. ස්වල්ප දෙන්නට පමණයි පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවෙම එහෙම ඇමතිකමක් ලබා ගන්නට අවස්ථාව තිබුණේ. මම එතුමා හොඳට දැනගත්තේ 1972 මම දේශපාලනට පැමිණිලා විශේෂයෙන්ම දකුණු කොළඹ ආසනේ කොට්ටාස බල මණ්ඩලයේ ලේකම් වුණ ඇද්දි එතුමා බොරැල්ල සංවිධානය කරගෙන ඉතා ශක්තිමත් සංවිධානයක් තිබුණා. එතුමා වනාත මුල්ල ඒ ප්‍රදේශ ඒ පොදු ජනතාව එක්ක දුප්පත් ජනතාව එක්ක එතුමා හිටියා. 1977 වෙනකොට අපේ ජයග්‍රහණටත් මේ ප්‍රදේශයේ සංවිධානය කරන්නටත් විශේෂයෙන්ම නැගෙනහිර ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවගේ සහයෝගය ලබා ගන්නත් විශාල සේවයක් කරපු නිසා එතුමා අමාත්‍යාංශයේ ප්‍රධාන අමාත්‍යාංශයේ පමණක් නෙමෙයි පසුව මුස්ලිම් කටයුතු ඇමතිවරයා හැටියට සේවය කළා. එතුමාට ඇමතිකම් ගණනාවක් තිබුණා. ඒ වගේම කථානායකතුමා හැටියට එතුමා වැඩ කටයුතු කරා. එතුමා ඇමතිවරයෙක් හැටියට ක්‍රියාත්මක කරද්දී විශේෂයෙන්ම කාරණා දෙකක් තියෙනවා මට සඳහන් කරන්න. එකක් තමයි එතුමා තමයි මේ රටේ ප්‍රවාහන සේවයේ බල්ලා බස් මගීන් සේවයේ අර රජයට තිබුණේ ඒකාධිකාරී වෙනුවට කිව්වේ දැන් අපි දිනු වෙනවා නම් ඒ වගේම මේ අවස්ථාවක් දෙන්න ඕනේ පුද්ගලික බස් සේවා ආරම්භ කරන්න. එදා විශාල විරුද්ධත්වයක් තිබුණා. ඒත් එතුමාට පුළුවන් වුණා ඒ පුද්ගලික බස් සේවය ආරම්භ කරන්න. එතුමා ඒක නෙකරුවා නම් අද අපිට විශාල ප්‍රශ්නකට මුහුණ දෙන්න තියෙනවා. මේ රටේ ප්‍රධාන සපයන්ට ආණ්ඩුවට විදම තිබුණ නැහැ. එන එක කඩා වැටෙනවා. ඒ නිසා අද ප්‍රධාන සේවය දිහා බැලුවම එතුමා එදා ඒක විවුර්ත කරේ එදා තිබුණු වාතාවරණය අනුව. එදා තිබුණේ ස්වල්ප දිනක විතරයි බස් රදවන්න ලෑස්ති උනේ. ඒත් එදා එතුමා කරපු ක්‍රමයේ ගැන අද අඩුපාඩුකම් තියෙනවා. මේ කාලය අනුව අපිට තියෙන ප්‍රතිසංවිධානය කරන්න විතරයි. දැනට ඒ ක්‍රමවේදයෙන් අපිට විශාල සහනයක් ලැබිලා තියෙනවා රටේ ජනතාවට. ඒත් ඒ වගේම පුද්ගලික අංශේ තවත් දියුණු කරන්න පුළුවන් මං හිත අපේ ඇමතිතුමා ඒ ගැන ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ වගේම එතුමා මුස්ලිම් පළවෙනි මුස්ලිම් කටයුතු ඇමතිතුමා. එතුමා මුස්ලිම් කටයුතු ඇමතිතුමායි වැඩ කටයුතු කරේ අනික් ආගම්වල සහයෝගය අරගෙන. මොකද එතුමා බොරැල්ලේ മന്ത്രി හැටියට එතුමා වැඩියෙන් බලාගත්තේ බොරැල්ලේ තියෙන පන්සල්. ඒ පන්සල් සියල්ලම අනුග්‍රහය දීලා දායකත්වේ දීලා තමයි අනික් වැඩ කටයුතු. ඒ නිසා එතුමා දැනගත්තා මුස්ලිම් වැඩ කටයුතු කරන ගමන් ඒ අනික් ආගම් එක්කත් කොහොමද එකට වැඩ කරන්න කියලා. මම එතුමායි කාලය කරපු එක වැදගත් කාරණයක් තමයි කෝරාණය සිංහලෙන් ඉදිරිපත් කළා. මම ප්‍රථම වතාවට මට කෝරාණය සිංහලෙන් කියවන්න අවස්ථාව ලැබුණේ එතුමාට කොපියක් දුන්නාම මෙන්න රනිල් අපි කොරාණය සිංහලෙන් ඉදිරිපත් කරා කියලා. ඒ කාලෙදී ජයජයවද්ද මෑතුමයක එකට එකතු වෙලා එතුමා විශාල වැඩ කොටසක් කළා. එදා තුන දේශපාලන ප්‍රශ්න වලට මූණ දෙන්න ක්‍රියාත්මක කරන්න එතුමා හැම වෙලේම ඉදිරියට කොළඹ නගරේ වැඩ කටයුතු ගැන විශේෂයෙන්ම මේ නගරේ කෝලහල තිබුණ අවස්ථාවේදී ඒ කෝලහල පාලනය කරන්න ජාතිවාදී කෝලහල පාලනය කරන්න ඒ ප්‍රදේශයේ හිටපු සුළු ජාතිකයන් ද්‍රවිඩ ජනතාවට විශේෂයෙන්ම සහනය ලබලා දෙන්න එතුමා වැඩ කටයුතු කරපු ගැන කරපු බව මම විශේෂයෙන් කියන්න කැමතියි. එතුමා තවත් ඇමතිකම් ගණනාවක් එතුමා කළා තිබුණා. දරුවා ඒත් මේ එතනින් තමයි විශේෂයෙන්ම එතුමා අපි ප්‍රධාන වශයෙන්ම එතුමා මතක් කරන්න තියෙන්නේ. ඒ වගේම දිනේෂ් ගුණවර්ධන මන්තුමාගේ වැඩ මම හිතන්නේ එතුමාට මූණ දෙන්න තිබුණ එක කාරණයක් තමයි මුස්ලිම් ජනතාව යාපනයෙන් ඉවත් කිරීම ගැන නැගෙනහිර ඉවත් කිරීම ගැන. එතුමා ඒ කාලෙදි එතුමා ක්‍රියා කරා මුස්ලිම් ජනතාවගේ සහයෝගය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා ආණ්ඩුව එක්ක තියන්න. මුස්ලිම් ජනතාව කිව්වා අපිට වෙනම රාජ්‍යයක් වුමනා නැහැ. අපි ශ්‍රී ලංකා රජයක් අපිට ඉන්නේ කියලා ඒ ස්ථාවරයේ හිටියා. එතුමා තමයි ඒක ඇති කරේ. මේ මම කනගාටු වුණේ මේ ළඟදී හුඟක් අයට ඒක අමතක වුණ කණ්ඩායමකුත් හිටපු නිසා එදා මුස්ලිම් ජනතාව අපිට දුන්න සහයෝගය අමතක කරපු අවස්ථාවත් අවාසනාවකට අපේ වර්තමාන ඉතිහාසයේ තිබෙනවා. ඒ වගේම එතුමා කථානායක හැටියට මේ පාර්ලිමේන්තුවේ කාරණා ගණනාවක් ක්‍රියා කරා. එතුමා දුන්න තීන්දුව ගැන දිනේෂ් ගුණවර්ධන මහත්මයාගේ එතුමා ඒ තීන්දුවේ තරම්පිට තීන්දුව ගණනාවක් එතුමා කරා. එතුමා තීන්දුව දුන්නා, තීන්දුව මාරු කරා. ඒ සියල්ලම එතුමා කළා දෙන දේ. ඒක ප්‍රශ්නයක් නෑ. මම හිතන්නේ එතුමා කථානායක වුණේ කාලේ කෙටියෙන් කියනවා ඓතිහාසික හැටියට මට කියන්න පුළුවන්. මම හිතන්නේ ඊට පස්සේ ඒක කථානායකවරයෙක්වත් ඒ වගේ ක්‍රියාත්මක කරන්න එතුමාට ඒ එහෙම කාල සීමාවක් තිබුණේ නැහැ. එතුමා මේ සභාවට පැමිණිලා මන්ත්‍රීතුමන්ලට වුමනා පහසුකම් ලැබලා දෙන්න, මේ නිවාස ලැබලා දෙන්න අන්න එහෙම වැඩ කටද මට මතකයි. හදිසියේ මේ අද මන්ත්‍රීවරු ඉන්න ওই නිවාස, මාධ්‍යවල නිවාස එදා තිබුණ වාතාවරණය අනුව හදිසියේ නිවාස වුමනා නිසා හදිසියේ තිබුණ නිවාස ක්‍රමයක් එතුමා අරගත්තා. අද ඒකේ අඩුපාඩුකම් තියෙනවා. ඒක අපි මාරු කරලා වෙනස් ක්‍රමයකට යන්න පුළුවන්. එදා ඒ වුමනා වුණා. ඒ නිසා අඩුපාඩුකම් තිබුණත් එතුමා කිව්වා මේක මන් දන්නේ කොහොමද ඉන්නේ කොහොමද දැන් මේ කාලේ එකම අපිට තියෙන නිවාස සංකීර්ණය මෙතන පමණයි කියලා. එම්.එච්. මොහොමඩ්ව ආශ්‍රය කරන්න මට ලැබුණ එතුමා ගෙදෙට්ට මං ගිහින් තියෙනවා අවස්ථා ගණනාවක. එතුමා එක්ක වැඩ කටයුතු කරා. එතුමා ඍජුව ක්‍රියාත්මක කරේ. ඒ ගැන මං විශේෂයෙන්ම එතුමා එක්ක වැඩ කරපු කාලෙදී එතුමායින් කාරණා ගණනාවක් මට දැනගන්න ලැබුණා. එතුමා ගැන අන්තිමට මං කාරණා දෙකක් කියනවා. එකක් එතුමා පළමුවෙන්ම ශ්‍රී ලාංකිකයෙක්. එතුමා ශ්‍රී ලාංකිකයෙක් හැටියට කිව්වා මම පළමුවෙන් ශ්‍රී ලාංකිකයෙක්. එතන මගේ ආගම මුස්ලිම් ආගම අනික් ආගම් බලා ගන්නවා කියලා. ඒ නිසා තමයි මුස්ලිම් ජාතිකයන් ඉතාම අඩු ප්‍රමාණයක් තිබුණ සිංහල ජාතිකයන් ඉන්න බොරැල්ල ආසනේ එයාට දිනන්ට ඒ අවස්ථාව තිබුණා. හැම වෙලේ මේ නගරය තුල මම දන්නවා ඕනෑම ප්‍රශ්නයක් වුණත් එතුමා හැම එක්කෙනා වෙනුවෙන්ම ක්‍රියා කරා. එතුමා හැම වෙලේම ශ්‍රී ලාංකිකයෙක්. ඒක එතුමා ඇති කරා. දෙවනුව විශේෂයෙන්ම එම්.එච්. මොහොමඩ් මෑතුමා ගැන හිතලා එතුමා කරපු සේවය ඇමතිවරයෙක් හැටියට, දේශපාලනඥයෙක් හැටියට, කථානායක හැටියට එතුමාගේ නම කොහොමද අපි හිතන්නේ? කොයි පසුබිමකද? එනහේ ඒක හිතන්න තියෙන එක පසුබිමයි බොරැල්ල. එතුමා බොරැල්ල තමයි. බොරැල්ල මුළු ආසනයම හිටියේ එතුමා ගෙදර ඇතුලේ. උදේ වරුවේ ගියා නම් එතුමා ගෙදර ඉන්නේ බොරැල්ල ආසනේ. ඕනෑ වෙලාවක හම්බෙන්න පුළුවන්. රාත්‍රියේත් එතුමාට කතා කරන්න පුළුවන්. බොරැල්ල මිනිස්සුගේ මොහොමඩ් මහත්තයා තමයි අපිට ඉන්නේ. මොහොමඩ් මහත්තයා එක්ක තමයි වැඩ කරන්න පුළුවන් කියලා හොඳ මන්ත්‍රීවරයෙක් හැටියට එතුමාට ඒ වැඩ කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. ඉතින් එම්.එච්. මොහොමඩ් මෑතුමා ගැන විශේෂයෙන්ම කාලයක් ආශ්‍රය කරපු නිසා, එතුමා හොඳට දැනගෙන හිටපු නිසා, ඒ ආශ්‍රයෙන් මට වාසියක් ලැබුණ නිසා අපි එතුමා කරපු සේවය මතක් කරමි. විශේෂයෙන්ම එතුමාට ඒ දෙවියන් වහන්සේගේ අල්ලා දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් අපේ මේ අදහස් මේ පවුලේ උදවියට දැනුම් දෙන්න කියලා ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පය මම අවසන් කරනවා.
Thank you. Honorable Leader of the Opposition.
Thank you, Mr. Speaker. I consider it a privilege, sir, to be able to say a few words on this condolence motion pertaining to the death of the late Mr. M.H. Mohammed, Member of Parliament, Minister, and one-time Speaker of this August Assembly. Mr. Mohammed is said, sir, to have received his early education at Wesley College in Colombo. And he was an active member of the Old Boys Association of Wesley College and held the post of president of that association for a long period of time. He rendered great service to that institution. I first came to know Mr. Mohammed, sir, when I entered Parliament in 1977. The Prime Minister too entered Parliament in 1977. And in 1977, Mr. Mohammed was a minister. He was a minister in charge of transport. He was a very kind person. He was a very genial person. He tried to get along well with everybody. In fact, he got along well with everybody. He was interested in maintaining a close relationship with members of parliament of all communities. And he was the one who made a significant contribution to communal amity in this country. In fact, once I remember a long conversation I had with him when he told me that he represented a particular electorate in Colombo district, I believe it was Colombo North, and the majority of the voters in that electorate were not persons of his community, but of the majority community, and that a young politician at that time, who is a much older politician now, had gone and seen him and told him, in this community, my people are in the majority. In fact, the people belonging to my caste are in the majority. And I think you should not continue to be member of this constituency any longer. And I would like to take over this constituency from you. Mr. Mohammed told me that he responded by saying, all people in that constituency, irrespective of which community they belong to me, they support me. And I'm elected by them. And I will continue to be their member. If you desire to contest me, you can contest me and face the result. That gentleman disappeared from the scene and went off to a far off place, which he now represents. So, Mr. Speaker, that was Mr. Mohammed's character. He was very concerned about finding a solution to the national question in this country. And he hoped that members of all communities would come together in a very responsible, reasonable way to resolve the national question. And he was greatly disappointed that many colleagues of the majority community who were close to him, even disappointed him, went back on their words, went back on their commitments, and were not sincere and genuine in resolving the national question in a reasonable and acceptable way. And Mr. Mohammed, he was in the course of his long discussions with me, it was clear to me that he realized that if the matter was not resolved in a reasonable way, the consequences that would be inevitable would not be helpful as far as this country was concerned. It's a sad sad matter, sir, that this situation continues even now, even though at the last party presidential election and the last general election, the people of this country returned a verdict which was symbolic, supportive of a genuine, reasonable resolution of the national question. We seem to be having difficulty in that matter even today. And I'm reminded of what Mr. Mohammed told me, that if this matter is not solved in a reasonable, respectable way, it will be inevitable that the consequences of this country will be grave. I want to say that in this house, sir, with those were the words of wisdom of a very senior and experienced politician of our country who valued communal amity. He was also a member of minister of other portfolios during his career, sir. He was one of your predecessors, Honourable Mr. Speaker. He was the Speaker of the August Assembly. He took part in various conferences at various different points of time. I had a very close personal relationship with him. In fact, I was quite sad when I heard that he had passed away, though he passed away at a ripe old age. He had a very, very cordial and very friendly and very genial disposition, and was always able to get along well with everyone. And I think we have lost the services of a very senior politician, of a very gentlemanly nature. And I join the other members in this house in expressing our very sincere condolences to the members of the family and to everybody else who was close to Mr. Mohammed. Thank you, Mr. Speaker.
Thank you, Honourable Leader of the Opposition. Garu Nimal Siripada Silva Mettuma.
Garu Kathanayaka Tumani, Abhava Prapta Hitapu Kathanayaka MH Mohammed Mathithuma Pilibandava, Shoka Prakasha Yojanawa, Mema Garu Sabhavedi, Genena Avasthavedi, Eta Sambandhavimata Labima Pilibandava, Mangitamatma Satutu Wenawa. මොකද එතුමා දේශපාලනය ආරම්භ කරේ කොළඹ නගරයෙන් මමත් ආරම්භ කරේ කොළඹ නගරයෙන් එතුමාගේ ආසනයත් බොරැල්ල මගේ ආසනයත් බොරැල්ල එක්තරා ආකාරයක එතුමා මගේ දේශපාලන ප්‍රතිවාදියෙකු හැටියට දේශපාලන පුරපිටියේ දශක දෙකක් පමණ අපි සටන් කළා ඒ නිසා එතුමා පිළිබඳව එතුමාගේ දේශපාලන කර්තව්‍යයන් හා පෞද්ගලිකව එතුමා හැසිරුණු ආකාරයන් පිළිබඳව එතුමා කරන ලද සේවයන් පිළිබඳව මා තුළ ඇත්තේ ඉතා ගැඹුරු හැඟීමක් එතුමා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වුණත් දේශපාලනට පිවිසියේ වාමාංශික පන්නරයක් ඇතිව දිනේෂ් ගුණවර්ධන ඇමතුමා කිව්වා වගේම ඉතිප ඇමතුමා කිව්වා වගේම එතුමා කොමියුනිස්ට් පක්ෂයෙන් දේශපාලනයට එළඹිලා ධනවත් මුස්ලිම් පවුලක සමාජිකයෙකු වුණත් මේ රටේ පොදු ජනතාව පිළිබඳ සමාජවාදී හැඟීමකින් යුතුව කරුණාබර හිතකින් යුතුව තමයි එතුමා සිය දේශපාලනය ආරම්භ කළේ. ඒ නිසා එම හැඟීම එතුමා එක්සත් ජාතික පක්ෂයට ආවත් ඒ හැඟීම නැති කරගත්තේ නැහැ. ඒ නිසා තමයි බොරැල්ල ආසනයේ වැනි ඉතාම දරිද්‍රතාවයෙන් පෙළුණු සමාජ සංකීර්ණතාවයකින් යුතු වනාතමුල්ල කුප්පියවත්ත දෙමටගොඩ වැනි විශේෂයෙන්ම මේ රටේ වැඩ කරන ජනතාව සහ පොදු ජනතාව නියෝජනය කරන ප්‍රදේශත් එක්ක අනිත් පැත්තෙන් කුරුඳුවත්ත වැනි ඒ ප්‍රදේශත් එකතු කළා තමයි බොරැල්ල ආසනිය හදලා තිබුණේ. ඒ නිසා මේක එක්තරා ආකාරයක දේශපාලන සංකලනයක් බවට පත් වුණා. දැන් මමත් චන්දීලන්ඩ යනකොට කුරුඳුවත්තේ මහල් ඒ මන්දිරවලට යනවා වගේම වනාත මුල්ලේ පැල්පත් වලටත් යන්න වුණා. ඉතින් මෙන්න මේ ක්‍රමයට කුරුපුරුදු දේශපාලකයෙක් බවට කාලාන්තරයක් තිස්සේ මොහොමඩ් බැතුමා හැඩ ගැසුණා. ඒ නිසා එතුමාට ඒ දේශපාලන පන්නරය මේ ජනතාව තුළින් ලබා ගන්නට පුළුවන් වුණා පමණක් නෙවෙයි එතුමා සුවිශේෂ වශයෙන්ම ඒ ජනතාවගේ ආදරයට ලක් වුණා. ජනතාවගේ විශ්වාසය දිනාගත්තා. එතුමා ඒ දේශපාලනය කරපු එතුමාට මං හිතනවා වර්තමාන මුස්ලිම් නායකයින්ට ගොඩාක් ආදර්ශ ගන්න තියෙන ජන කතානායකතුමනි. මොකද මම නම් හිතන්නේ එතුමාගේ දේශපාලන ජීවිතයෙන් මේ පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත විශේෂයෙන්ම ජාතිවාදය අවුස්සමින් ජාතිවාදය කරා යන ජාතිවාදය තුලින් තමන්ගේ දේශපාලන ප්‍රගමනය ඉදිරියට ගෙන යාමට තැත් කරන මුස්ලිම් නායකයින්ටත් ඒ අයටත් ඉතාම හොඳම ආදර්ශය දීලා තිබෙන්නේ මොහොමඩ් මැතිතුමා. එතුමා කිසි විටක ජාතිවාදය තමන්ගේ දේශපාලන අවියක් බවට පත් කරගත්තේ නැහැ. එතුමා සංහිඳියාව අනිකුත් ආගම්වලට අනිකුත් ජාතීන්ට ගරු කිරීම සමානාත්මතාවයෙන් සැලකීම වැනි ගුණාංගයන් එතුමා සිය දේශපාලන වැඩපිළිවෙලෙහි දේශපාලන ව්‍යාපාරයන්හි මූලික තැනට මුල් තැනට ගෙනාවා. එතුමා කවදාවත් එවැනි අන්තවාදී දේශපාලන ගමනක් ගියේ නෑ, ගියන් යන්නට හීනකින්වත් හිතුවෙත් නෑ. මට මතකයි මම 1989 නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මේ මැති සභේට පැමිණි අවස්ථාවේ සිට එතුමා මගේ දේශපාලන ප්‍රතිවාදියා වුණත් එතුමා සැමවිටම මමත් එතුමාට ඉතා ගෞරවයෙන් සැලකුවා, වගේම එතුමාත් ඉතාම ගෞරවයෙන් මට සැලකුවා. ඒ නිසා අපි තුළ දේශපාලනයේදී තිබුණු ප්‍රතිවාදී භාවය පෞද්ගලික ජීවිතයේදී අපි තුළ කිසිම අවස්ථාවක තිබුණේ නෑ. මට මතකයි එතුමා සමග පාර්ලිමේන්තු කණ්ඩායමක් ගෙන යන අවස්ථාවේදී බහමාස්වල පැවති අන්තර් පාර්ලිමේන්තු සංසදේ සඳහා එතුමා මගේ නම ඇතුළත් කරා. මේක ඒ නිසා මට මතකයි එතුමාත් සමග ඒ රටවල්වල ගිහිල්ලා ඒ සංචාරවල යෙදිලා එතුමා සමඟ අපි එකට මූදේ නෑවා. ඉතින් මේ විදිහට අපිට ඉතාම සුහදව එතුමාත් සමඟ වැඩකටයුතු කිරීමේ අවස්ථාව ලැබුණා. ඒ නිසා ඒ වගේම එතුමා ප්‍රවාහන ඇමතිවරයා වශයෙන් ලංකා ගමනාගමන මණ්ඩලය වෙනුවෙන් දැවැන්ත සේවාවක් එතුමා කරා. බොරැල්ලේ ජනතාවගේ නිවාස ප්‍රශ්න විසඳීමට පමණක් නෙවෙයි පාසල්වල අධ්‍යාපනයේ ඉහළ නැංවීම සඳහා විශාල සේවාවක් බොහොමත් මැතුමා කරා. ඒ වගේම භික්ෂූන් වහන්සේලා සමග පල්ලි සමග විතරක් මේ පල්ලිවල තිබුණු සම්බන්ධයටත් වඩා එතුමා කුප්පියාවත්ත විහාරස්ථානය ගත්තත් වෙන ඕනෑම විහාරස්ථානයක් ගත්තත් සෑම විහාරස්ථානයකම ප්‍රධාන දායකයා බවට පත් වුණේ එම්.එච්. මොහොමඩ් මැතිතුමා. මෙන්න මේ ආදර්ශය අපිට ඉතාමත්ම වැදගත්. එතුමා සිය දේශපාලන ජීවිතය මොන ආකාරයකින් හැඩගස්සගත්තද? ඒ නිසා තමයි බහුතරයක් සිංහල බෞද්ධ ජනතාව ජීවත් වුණු බොරැල්ල වගේ මැතිවරණ කොට්ටාසයක බහුතර ඡන්ද ප්‍රමාණයක් දිනා ගැනීමට එතුමාට හැකි වූයේ එතුමා අවංකවම මේ ජාතික ආගමික සංහිඳියාව ගරු කර නිසා, එතුමා අන්තවාදියෙක්, ජාතිවාදියෙක්, ආගම්වාදියෙක් නොවුණු නිසා. ඒ වගේම කථානායකතුමනි, එතුමාගේ විශිෂ්ට එතුමා දායාද කරා මේ රටේ දේශපාලනය සඳහා, විශේෂයෙන්ම හුසේන් මොහොමඩ් මැතිතුමා මාත් සමග කොළඹ මහනගර සභාවේ මා විපක්ෂ නායක වෙලා වශයෙන් ඉන්න කාලයේ සිට උපනගරාධිපති වෙලා ඉඳලා එතුමා අපිත් සමග විශාල වශයෙන් දේශපාලන ප්‍රතිවාදී භාවයකට වඩා දේශපාලන මිතුරන් වශයෙන් අපි කොළඹ ජනතාව වෙනුවෙන් විශාල සේවයක් කරන්න හුසේන් මොහොමඩ් මැතිතුමාත් ඒ වගේම ෂාහුල් හමීඩ් මැතිතුමා මේ දෙදෙනාම තම තමන්ගේ ක්ෂේත්‍රයන් තුළ සිය පියාගේ අඩිපාරේ යමින් විශාල සේවාවක් කරා. ඒ වගේම මට මතකයි මොහොමඩ් මැතිතුමා සෞදි අරාබියාව සමග විශාල සම්බන්ධතාවයක් තිබුණා, ආගමික සම්බන්ධතාවයක් තිබුණා. ආගමික සහජීවනය සඳහා වූ රැස්වීම් සම්මන්ත්‍රණ ගණනාවක්ම ලංකාවේ එතුමා සංවිධානය කරා. ඒ සෑම දෙයකටම මටත් ආරාධනා ලැබුණා. මම ඉතාම සතුටින් ඒ සඳහා සහභාගී වුණා. ඒ නිසා එතුමා තමන්ගේ ක්ෂේත්‍රයන් වල ඉතාම මැනවින් කටයුතු කරමින් අපේ රටට ගෞරවයක් වෙන ආකාරයෙන් එතුමා කටයුතු කර බව ප්‍රකාශ කරන්න කැමැති. ඒ වගේම මොහොමඩ් මැතිතුමා සමාජ සේවා කටයුතු වලදී මේ සෑම අංශයකදීම අපට ඉතාමත්ම ආදර්ශමත් නායකයෙක් වුණා. ඒ වගේම කථානායකවරයා වශයෙන් ඔහු රඟපෑ භූමිකාව එක්තරා ආකාරයකින් සංකීර්ණ වුණත් එතුමා මට මතකයි මම නවක මන්ත්‍රීවරයෙකු වශයෙන් 1989 පැමිණිලා මම තමයි රිචඩ් සොයිසා මැතිතුමාගේ ඒ විවාදයේදී ඒ පොයින්ට් ඔෆ් ඕඩර් එක පිළිබඳව වැඩිම වේලාවක් කතා කරේ මමයි. මට මතකයි මම රුසියානු පාර්ලිමේන්තුවේ නඩු තීන්දු ගණනාවක් ගෙනල්ලා දීර්ඝ වේලාවක් එතුමාව කන්වින්ස් කරන්න බැලුවා මේ ආණ්ඩු පක්ෂයේ මසින් මගින් ඉදිරිපත් කරන ලද විරෝධතාවය ප්‍රතික්ෂේප කරන්න. ඒකෙන් අපි ජයග්‍රහණය ලැබුවා. මොකද එතුමා බොහොම එතුමාට විවිධ බලපෑම් තියෙන්නට ඇති. නමුත් ඒ කිසිම බලපෑමකට එතුමා යටත් වුණේ නැහැ. ඒ අවස්ථාවේදී රිචඩ් ඩි සොයිසා ඒ ඝාතනය පිළිබඳව ඒ පිළිබඳ පරීක්ෂණය පිළිබඳව ඒ අවස්ථාවේදී ඇති වූ විවාදය නතර කිරීමට විවිධ බලවේග ආවත් ඒ බලවේගවලට එතුමා යටපත් වුණේ නැහැ. එතුමා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම ඉහළම ලෙස සකසලා දුන්නා. එතුමා ඉතා පැහැදිලි නීතිමය විග්‍රහයන් කරලා ඒ සඳහා අවස්ථාව අපිට ලබා දුන්නා. ඒ නිසා මම පාර්ලිමේන්තු ජීවිතයේදී මම විසින් කරන ලද විවාදවලින් මං ඉතාම වැදගත් විවාදයක් හැටියට සැලකන්නේ නවක මන්ත්‍රීවරයෙකු වශයෙන් මම පාර්ලිමේන්තුවට ඇවිල්ලා අවුරුද්දක් ගත වෙන්නට පෙර මා විවාදයට සහභාගි වූ අවස්ථාව. ඒ නිසා එතුමාගෙන් අපිට විශාල ශක්තියක් ලැබුණා. අපි අපගේ පාර්ලිමේන්තු ජීවිතය ඒ විවාද වඩාත් ඉදිරියට ගෙන යාම සඳහා එවැනි අප විසින් ඉදිරිපත් කරන ලද කරුණු පිළිබඳව ඉතාම විශ්ලේෂණාත්මකව තීන්දු ලබා දීලා අපි උනන්දු කෙරෙවා. ඒ නිසා එතුමා විසින් කථානායකවරයෙකු වශයෙන් ඒ කරන ලද සේවාවත් එතුමා පෞද්ගලිකව අපි සමග සම්බන්ධතාවයන් පවත්වමින් සෑම අවස්ථාවක දීම පියකුමෙන් අපිට අවවාද අනුශාසනා දෙමින් එතුමා කරන ලද සේවාව මේ අවස්ථාවේදී මම මතක් කරමින් විශේෂයෙන්ම එතුමාගේ පවුලේ අපි සමග ඉතාම කිට්ටුවෙන් කටයුතු කර ෂාවුල් හමීඩ් මැතිතුමාටත් හුසේන් මොහොමඩ් මැතිතුමා ඇතුළු පවුලේ සමාජිකයන්ට එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අපේ සංවේගය පල කරමින් මට අවස්ථාවක් ලබා දීම ගැන ඔබතුමාට ස්තුතියි.
ස්තුතියි ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා.
ගරු කථානායකතුමනි, 1989 මහජන එක්සත් පෙරමුණේ කොළඹ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස මේ ගරු සභාවට තේරීපත් වූ අවස්ථාවේදී අපේ හිටපු කථානායකතුමා එම්.එච්. මොහොමඩ් මැතිතුමා, ගරු නිමල් සිරිපාල සිල්වා මැතිතුමා, ලක්ෂ්මන් ගිරියල්ල මන්ත්‍රීතුමා, අපි සියලු දෙනා, දිනේෂ් ගුණවර්ධන මැතිතුමා, සිරිමාව බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් විපක්ෂයේ හිටියා. 89 පාර්ලිමේන්තු මැතිවරණයේ ඉතාම භීෂණකාරී මැතිවරණයක් ගරු කථානායකතුමනි. මක්නිසාද එයත් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙන අයට ජනතා විමුක්ති පෙරමුණ විසින් මරණ දඬුවම නියම කරලා තිබුණා. පළවෙනියෙන් ඡන්දෙ දෙන යන 5 දෙනා මරණවා කියලා නියම කරපු අතර එසේ ඡන්දෙ දෙන්න ගිහිල්ලා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තමන්ගේ ජීවිතය පරිත්‍යාග කළ අය සිටියා. ප්‍රේමදාස ජනාධිපතිතුමා කිව්වේ දෙකොණපත්තු වෙච්ච තුවක්කුවක් විලක්කුවක් එතුමාට බාරගන්න සිද්ධ වෙච්ච බව. උතුරේ යුද්ධය දකුණු යුද්ධය දෙකම තිබුණා. ඒ නිසා ගරු මන්ත්‍රීවරුන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳ විශාල තර්ජනයක් තිබුණා. ඒ අවස්ථාවේ කථානායකතුමා වශයෙන් මොහොමඩ් කථානායකතුමා ඉෂ්ට කළ සේවය අපේ සිත්වල සදාකාලිකව අනුස්මරණීය මතක සටහනක් තිබුණයි කියන එක ඉතාම කෘතවේදීව සඳහන් කළ යුතු වෙනවා එතුමට ගෞරවයක් ලෙස. මේ පාර්ලිමේන්තුව ඉතාම ප්‍රබුද්ධ සංවාද මණ්ඩපයක් ලෙස පවත්වාගෙන යාම සඳහා ඉතා විශිෂ්ට නායකත්වයක් ලබා දුන් කථානායකවරේ. එතුමා විසින් මේ පාර්ලිමේන්තුව ඇතුළේ ඉතාම දරුණු ලෙස භීෂණය ප්‍රචණ්ඩත්වයේ රජවෙන යුගයක ආරක්ෂක කටයුතු භාරව හිටපු අමාත්‍යතුමා රංජන් විජයරත්න මැතිතුමා. රංජන් විජයරත්න මැතිතුමා මේ සභා ගැබේදී අපි සමග කොතරම් දරුණු ලෙස ගැටුණත් මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් එතුමා භෝජන ශාලාවට ගිය අවස්ථාවේදී අවශ්‍ය සියලුම විධිවිධාන යෙදුවා. කිසිම දවසක මන්ත්‍රීවරයෙක් FCID එකට හරි වෙනත් අධිකරණයකට හරි කැඳවලා ඔහුගේ ආත්මයේ කෙලෙසීම සඳහා වෙන කටයුත්තකට නියං ආකාරයෙන් හෝ අනියං ආකාරයෙන් දායක නූණ ආරක්ෂක ඇමතිවරයාත් කථානායකතුමත් කියන එක මම මේ අවස්ථාවේදී එදා හිටපු තරුණ මන්ත්‍රීවරයෙක් ලෙස සඳහන් කරන්න කැමැති වෙනවා. එදා කථානායකතුමයි ආරක්ෂක ඇමතිතුමයි ඒ කාලේ තිබුණ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවයි අපේ ජීවිත රැක්කේ නැත්තම් අපි සමහර විට අද මේ පාර්ලිමේන්තුවේ කතා කරන්න ඉන්නේ නැහැ. සභානායකතුමා සභානායකකම් කරන්නේ නැහැ. ඒ නිසා ඒක තමයි ඇත්ත. ඉතින් ඒ නිසා අද අපේ ඉන්න නවක මන්ත්‍රීවරුන්ට ආදර්ශයක් වෙන ලෙස එතුමාගේ කථානායක ධූරයේ පැවති විශේෂත්වය තමයි එතුමා නිතරම මන්ත්‍රීවරයෙක්ට නැගිටලා තමන්ගේ අදහස කියන්නේ. කැමැති වුණත් අකමැති වුණත් විශාල ඉඩ ප්‍රස්තාවක් ලබලා දීලා මේ සභාවේ පරණ හැන්සාඩ් වාර්තා ආරම් බැලුවොත් ඉතාම අමාරු අවදිවලදී ඉතාම හොඳ විවාද පවත්වාගෙන යාම සඳහා විශාල නායකත්වයක් කථානායකතුමා ලබා දුන්නා. ඒ වගේම රටේ තීරණාත්මක පැයේදී රට කඩන්න නැතුව බෙදන්න නැතුව සිංහල මුස්ලිම් දෙමළ බර්ග සියලු ජනතාවට ව්‍යසනයක් වෙච්ච ත්‍රස්තවාදයේ පරාජය කිරීම සඳහා කථානායකතුමා වශයෙන් දේශීය වශයෙන් හා ජාත්‍යන්තර වශයෙන් විශාල මෙහෙවරක් ඉටු කළා. රටේ තීරණාත්මක පැයේදී ඔබතුමත් එදා වර්තමාන කථානායකතුමත් මේ රට කඩන්න නැතුව බෙදන්න නැතුව ත්‍රස්තවාදයේ මුලිනුපුටා දැමීම සඳහා තීරණාත්මක පැයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දෑත ශක්තිමත් කළා. මේ රටේ ත්‍රස්තවාදයේ මුලිනුපුටා දැමීමේ කාර්යය සඳහා ඔබතුමත් වර්තමාන කථානායකතුමා වශයෙන් එදා නායකත්වයක් දායකත්වයක් ලබා දුන්නා සේම මොහොමඩ් අමිතුමත් අවසාන භාගයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ශක්තිය සපයලා එතුමා යටතේ අපේ කැබිනට් මණ්ඩලයේ කැබිනට් අමාත්‍යවරයෙක් ලෙසත් කටයුතු කළා. ඒ නිසා ගරු මොහොමඩ් අමාත්‍යතුමා කිසිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සමග පුද්ගලික වෛරයක් තබා නොගත්තා පමණක් නොව එතුමාගේ කාමරයට වෙන වෙනම මන්ත්‍රීවරු කැඳවලා බොහෝ අවස්ථාවලදී අපේ වැරැද්දක් අඩුපාඩුවක් යම්කිසි සභාවට නොගැලපෙන රටට නොගැලපෙන තත්ත්වයක් ඇති වුණොත් අපිට වැඩිහිටි දෙමව්පියෙක් විදිහට ඉතාම වැදගත් අවවාද කරපු කථානායක තුමෙක් ලෙසත් අපේ සදාතනික ගෞරවය එතුමාට හිමි වෙනවායි කියන ටික මම මේ අවස්ථාවේ සටහන් කරලා තබන්න කැමති වෙන අතර එතුමාගේ නියතමානීකම ඒ වගේම එතුමාගේ පරිණත බව හා එතුමාගේ දේශපාලන වශයෙන් තිබෙන අපක්ෂපාතිත්වය තුළ එතුමාගේ ගමන් මඟ ඉදිරියට ගෙන යාමට බොහෝ අවස්ථාවලදී කැපවෙච්ච එතුමාගේ දරුවන්ටත් හුසෙන් මොහොමඩ් මැතිතුමා ඇතුළු අනිකුත් දරුවන්ටත් ඒ පියාගේ අඩිපාර යමින් රට පැත්තේ ජාතික සමගිය හා රටේ අනාගතය වෙනුවෙන් හිටගනු ඇතැයි කියන අපේක්ෂාව ඇතුව මගේ වචන කීපේ අවසන් කරනවා.
ගරු නියෝජ්‍ය කථානායකතුමා.
ගරු කථානායකතුමනි, අද දින අපගේ මේ උත්තරීතර සභාවේ හිටපු කථානායක හැටියට ගරු MH මැතිතුමාගේ සෝකය වෙනුවෙන් සෝක ප්‍රකාශය වෙනුවෙන් වචන ස්වල්පයක් එකතු කරන ලැබීම ගැන මම සන්තෝෂ වෙනවා. එතුමා පෞද්ගලිකවත් ප්‍රදේශවාසියෙක් හැටියටත් පාර්ලිමේන්තු නියෝජනය කරපු මැමති අමතිවරයෙක් හැටියටත් කථානායක හැටියටත් ඇසුරු කරපු කෙනෙක් හැටියට මෙම සභාවට වචන ස්වල්පයක් කරන්න ලැබීම ගැන මම නැවත වරක් සන්තෝෂ වෙනවා. එම්.එච්. මොහොමඩ් මැතිතුමා අපේ යුගයේ ඉතාම සංකේතවත් දේශපාලන නායකයෙක්. එතුමා මේ රටේ නගරයේ දේශපාලනය කරත් රටේ විශේෂයෙන්ම සියලුම ජාතීන් මුණගැසෙන මංසන්ධියක් හැටියට කොළඹ නගරයේ දේශපාලන කාර්යාවේ නියුලිති දක්ෂ එවැගේම අවංකව ජනතාවගේ දුකේ සැපේ වැඩ කටයුතු සොයා බලපු නායකයෙක්. අපි දන්නවා බොරැල්ල මැතිවර කොට්ටාසේ සංවිධායකතුමා හැටියට ඉතාම සංකීර්ණ නොයෙකුත් ආදායම් පහසුකම් පදනම් ඇති දුගී දිළිඳු එවැගේම ආර්ථික වශයෙන් ශක්තිමත් යන හැම පරාසයකම අයව ජීවත් වෙන ප්‍රදේශ. එවැගේම සියලුම ආගම් ජාතීන් ජීවත් වෙන ප්‍රදේශ. මම කොළඹ නගරයේ දේශපාලනය කරන කෙනෙක් හැටියට විශේෂයෙන් බොරැල්ල මැතිවරණ කොට්ටාසේ භාරව ශ්‍රමික දහස් පක්ෂය වැඩ බාරගත්ත දවසේ ඉඳන් මට සොයා ගන්න බැරුව ගියා කිසිම මම්මාවතක් වීදියක් පාසලක් පන්සලක් කෝවිලක් හිටපු කථානායක MH මොහොමඩ් මැතිතුමාගේ සහභාගීත්වයේ සහයෝගයේ දායකත්වයේ නැතුව ඒ ප්‍රදේශයේ වැඩ කටයුතු කරපු. එතුමා එවැනි ජනතාවට සමීපව මිත්‍රශීලීව සුහදව ජනතාව අතර හිටපු නායකයෙක්. ඒ නිසාම එම්.එච්. මොහොමඩ් මහත්තුමත් වරල්ල වැතිර කොට්ටාසේ සහ කොළඹ නගරයේ ඒ බැඳීම කවදාක්වත් මම හිතන්නේ කාටවත් ඒ හා සමානව බැඳීමක් ඇති කරගන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම ඒ බැඳීම සදාකාලිකව ජනතාවට මතකයි. දෑබර පුත්‍රයත් අනු හුසෙයින් මොහොමඩ් මැතිතුමා එතුමාට පුළුවන් වුණා කොළඹ නගරාධිපති බවට පත් වෙන්න. ඒ වගේම සවුල් හමිඩ් මැතිතුමා මෙදිනම අපිත් එක්ක සමීප මිත්‍රයන්. සවුල් හමිඩ් මැතිතුමාටත් පුළුවන් වුණා පළාත් සභා නියෝජනය කරන්න, ඒ වගේම දේශපාලන කටයුතු කරන්න. මේ දෙදෙනාටම දේශපාලන කටයුතු ආරම්භ කරන්න තිබුණේ ඉතාම සරල දෙයක්. ගරු එම්.එච්. මොහොමඩ් මැතිතුමා හට කටයුතු කරපු ඒ දේශපාලඥයන්ගේ පවුලේ පුතුණුවන් හැටියට සඳහන් කරන්න පමණ. මොකද එම්.එච්. මොහොමඩ් මැතිතුමා මම දන්නවා එක කාලෙක ගම්වල ඒ වගේම අපේ දුගී දුප්පත් අයට ඇතිවෙච්ච ප්‍රශ්නවලදී කැලණි ගඟ පොඩ්ඩක් වැස්ස වැඩි වෙච්ච ගමන් උතුරපු ගමන් 20,000ක් විතර කැලණි මිටි ආවතේ, එහෙම නැත්නම් කැලණි ගඟ නිසා වනාත මුල්ල දෙමටගොඩ උතුරු බොරල්ල දකුණු බොරල්ල යන ප්‍රදේශවල ජනතාව අසීරු තත්ත්වයකට පත් වෙනවා. ඒ හැම තැනකදීම වෙන්නේ ඒ අවස්ථාවවලදී අහිංසක ජනතාව ප්‍රජාශාලාවල් වලට එකගෙන ඇවිල්ලා නවත්තුන. එයට අවශ්‍ය පහසුකම් යටතල පහසුකම් නැති නිසා එයට අවශ්‍ය කෑම බීම ඒ අමාරු කාලයේ ගත කරන්න අවශ්‍ය පසු බිම හදන්න නිරන්තරයෙන්ම නායකත්වය දීපු ඒ නායකයව සිහිපත් කරන්නේ ඒ පළාතේ ජනතාව වෙනුවෙන්. අදරත් එම්.එච්. මොහොමඩ් මැතිතුමාගේ නමින් එම්.එච්. මොහොමඩ් ක්‍රීඩාංගණ, එම්.එච්. මොහොමඩ් ප්‍රජාශාලාව, එම්.එච්. මොහොමඩ් මැතිතුමාගේ නමින් නොයෙකුත් පාඨශාලාවල් අපි ඒ ප්‍රදේශයේ නම් කරලා තියෙන එකෙන් පේනවා කොච්චර දුරට කොට්ටාස ක්‍රමයේ කොට්ටාස නියෝජනය කරපු නායක හැටියට ජනතාවට සමීප වැඩ කරාද. මම මේ ගැන බොහොම ගෞරවයෙන් ආඩම්බරයෙන් මතක් කරන්නේ අපිත් ජීවත් වෙන ප්‍රදේශයේ වගේම මාත් පොඩි කාලෙන්නම් ගැවිස ජීවත් වෙන්නේ පොරලමැදිර කොට්ටාස නිසාත් පාසල් ගියෙත් ඒ ප්‍රදේශ නිසා. මේ හුසෙයින් මොහොමඩ් සහ සවුල් හමිඩ් කියන ඒ දේශපාලනයට ආපු පුතුණුවන් දෙදෙනාත් සමග අපි නොයෙකුත් අවස්ථාවල වැඩ කරාම එතුමා වෙස්ලි විද්‍යාලයට ගිය ශිෂ්‍යෙක් හැටියට එම්.එච්. මොහොමඩ් මැතිතුමා වෙස්ලි විද්‍යාලයට ගියේ ඒ ආදිශිෂ්‍ය සංගම් වල සහ පාසල්වල කටයුතුවලදී නිරන්තරයෙන් අපි එකට වැඩ කරා. ඒ හැම අවස්ථාවකදීම එම්.එච්. මොහොමඩ් මැතිතුමා උත්සාහ කරේ සිංහල බෞද්ධ හෝ කතෝලික හින්දු හෝ නැත්නම් ඉස්ලාම් ආගම ගැන පටු කොටස් වලට බෙදිච්ච එහෙම නැත්නම් පටු අදහස් වලට යොමු වෙච්ච අයගෙන් මිදිලා පොදුවේ මේ රට ලාංකීය කියන ලාංඡනය යටතේ ශ්‍රී ලංකාව කියන පරමාර්ථය යටතේ එකම රටක් යට ජීවත් වෙන ඇතුලේ ජීවත් වෙන ජනතාව හැටියට නියෝජනය කරා. නිසා වර්තමානයේ දේශපාලනය කරන සියලුම ජන කොටස් වලට ඉතාම පූර්වාදර්ශයක් හැටියටත් ආදර්ශමත් නායකයෙක් හැටියට එතුමා කටයුතු කරා. මට එම්.එච්. මොහොමඩ් මැතිතුමා මේ පාර්ලිමේන්තුවේදී 1990 මට මතකයි එතුමා අපට ආරාධනා කරා ලෝක බිලියඩ් ලෝක සම්පූර්ණයෙන්ම ලෝක සූරතාවේ ලංකාවේ 1990 ක්‍රියාත්මක. එතුමා ඒ වෙලාවේ අපට ආරාධනා කරලා මේ තියෙන අපේ පාර්ලිමේන්තු සංකීර්ණයේ ලෝක ශූරයන් සිල් දෙනාටම ආරාධනා කළා විශේෂ දිවාහාරයකට යොමු කළා. ක්‍රීඩාව තුළින් ජනතාව එකමුතු කිරීම, ජනතාව ශක්තිමත් කිරීම, ජනතාවට සමගිය ඒ වගේම නායකත්වයත් එක්ක වැඩ කිරීම යනාදි වශයෙන් අපිට අදහස් ඉදිරිපත් කරා. අදටත් අපේ මේ පාර්ලිමේන්තු සංකීර්ණයේ බිලියට් කාමරයේ 1990 ආපු සටහන අපිට දැක ගන්න පුළුවන්. නිසා එතුමා සංස්කෘතිය ඒ වගේම දේශපාලන කටයුතු වගේම ක්‍රීඩාවටත් හුඟක් සමීපව වැඩ කරපු උදව් කරපු නායකයෙක්. නිසා එම්.එච්. මොහොත් මැතිතුමා පිළිබඳව අපිට මීට වඩා පැය ගණන් කතා කරන්න පුළුවන්. අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. විශේෂයෙන්ම කොළඹ නගරයේ දේශපාලඥයෙක් හැටියට එතුමා අවසාන කාලයේදී මට මතකයි ශ්‍රී ලංකා දහස් පක්ෂයේ ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානයට උදව් කරා එවලේ තිබිච්ච ජාතික අවශ්‍යතාවය මත යුද්ධය අවසාන කාලයේදී සහයෝගය ලබා දන්. ඒ වගේම ඒ එවැනි අවස්ථාවන්
කියන්නේ
නිසා මේ අවස්ථාවේ එතුමා අදහන ආගම අනුව එතුමා ඒ බලාපොරොත්තු වෙන ඒ ආගමික අවස්ථාවට යොමු වෙන්න අපි ප්‍රාර්ථනා කරන හැටියට වගේම අපේ ප්‍රදේශයේ හැටියට එතුමාට ඒ කරපු සේවයේ නැවත නැවතත් මතක් කරමින් අපගේ ශෝකය, බොරල ජනතාවගේ ශෝකය, කොළඹ දිස්ත්‍රික්කයේ ශෝකය, ඒ වගේම ශ්‍රී ලංකා දහස් පක්ෂ ප්‍රමුඛ වාම දේශපාලන ශෝකය ප්‍රකාශ කරමින් මේ අවස්ථාව ලැබීම ගැන ලබා දීම ගැන ගරු කතා නැගතුමාට ස්තුතිවන්ත වෙමින් මම නිහඬව.
බොහොම ස්තුතියි. දවල් 1:30 දක්වා දිවා භෝජනයේ සඳහා සභාවේ වැඩ කටයුතු අත්හිටුණු ඇත.